ධර්මයක් තියෙනවා. ඕවාට ලකුණු වී තියෙනවා. ඉතාම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ආර්ය මාර්ගයේ වැඩීමේ උත්සාහ දරමි. එහෙත් ඉරවුදු බුදු ධානන් හට නිගරු සිතුවිලි වරක 15 වේ. මේ දෙවිද වහන්සේගේ උපදෙස් ලබා හදිසි කළෙමි. තවම ඉර සාහනයක් නොලදෙමි. දැන් මෙන්න මෙහෙම තමයි උපවාදවල හැටි. දැන් දැන් පිළිපෙණි උපවාද කරපුවාම තමන් ඊට පස්සේ බොඩ වෙන්න මම බාධා ගන්න හැදුවා. එවන් උතුමන් කිරි විලායාසින් නිගරු සිතිවිලි පහළ වෙන්න පටන් ගන්නවා. ඉමේම වැයෙනවා. ඒක තමයි කර්ම විපාක සිතිවිලි කියන්නේ. විපාක වශයෙන් එන්නේ. ඉතින් මොකද කරන්නේ ඉතින් එහෙම ආයේ. මේ බුදුරජාණන් වහන්සේගේ ගුණම සිහි කරන්න වල වෙන කරන්න දෙයක් නැහැ. නිගරු සිතිවිලි දාන මොකක් කරන්නද? හැම මොහොතක් පාසාම විපාක හිතක් වශයෙන් ඇදලා එනවා. ඒ හිත ආවට ඒ අවස්ථාවේදී ඒකේ ගෝචර කරගන්න බැහැ. තමන් දැන් ප්‍රඥා ගෝචරනවා. ඒක විපාක හිත. විපාකෝ කම්ම සම්භවෝ කියලා આવ තමයි පාප වැරදි වර්ධින්නේ. කම්මා විපාකා රස්සanti. මේ කර්මයේ විපාකය ආවර්ධනය කරන විපාකයක් ගෙන දෙනවා. විපාකෝ කම්ම සම්භවෝ කියලා තමයි නැවත පුනර්භවයේදී හේතු වෙන්නා වූ ආකාරයෙන් අරකට වෙදින්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දීවෙන්න බයිද හදෙනවා. බයින් බැනීම කරනවා නෙවෙයි ඉබේ ඇදලා ඉන්නවා. ඒක තමයි විපාකය කියන්නේ. විපාකෙ ඉබේ ඇද. විපාකෝ කම්ම සම්භවෝ කියන්නේ ඒක යලි යලි ප්‍රගුණ කරන සත්‍ය තිබුණොත්. දැන් මේ ධර්මයේ තේරුම් ගත්තට පස්සේ මේක වරදක් කියලා දැක්කට පස්සේ අනේ බුදු පියාණන් වහන්සේ කොච්චර උත්සමෙත් ඇයි මට මෙහෙම අදහස් එන්නේ? මම හිත මම බලාපොරොත්තු වෙන්නේ නැහැ උන්වහන්සේ දහක් කියන්නේ. නමුත් මගේ හිතේ මේ ඇදලා ඉන්නවා එකපාරට එහෙම අදහස්. මේක මහා විපාක අපරාධය. මම නම් දැනුවත් වෙන ලෝතුරා බුදු පියාණන් වහන්සේට කවදාවත් නිගරු කරන්නේ ගුණම දී කරනවා හොඳම කියනවා කියන තන් සංකාරයපත් ගොල්ලගෙන පුණ්‍ය සංකාරය. ඒතරම් මොකද වෙන්නේ? අර විපාකයේ යම් දාසක මාදීන් අවලක් අසාධාර්ණයක් උතුමන් කෙරෙහි වී ඇත්නම් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා අග්‍ර කරන සියලුම ආර්ය උත්තමයන්ට වගේ අවලක් අසාධාර්ණයක් වී ඇත්නම් මටයි සියලු උත්තමයන් වහන්සේලාගේ කවාව ලැබීවා. එවන් වන්නා වරදක් මගේ මතු සිදු නොවේවා. මගේ අත්ආකාර වන්නා වූ ප්‍රතිපත්තිමේ මහා පූජාවක් ඇත්නම් උන්වහන්සේට කරන උපරිම පූජාවක්. ඒ පූජාවේ උන්වහන්සේලාට පූජා වේවා. මෙන්න මේ ආකාරයෙන් සිහි කරමින් අනුමෝදන් කරමින් අන්‍ය ආකාරයෙන් චිත්ත ප්‍රසාදය ඇති කර ගන්න ඕනේ. එනවා බුදුරජාණන් වහන්සේට හෝ මහරහතන් වහන්සේලාට පින් අනුමෝදන් කරන්න බැහැ අපිට. එහෙම එකක් නැහැ. උන්වහන්සේලා බලාපොරොත්තු වෙන දේක් තියෙනවා අපි ප්‍රතිපත්ති පුරණ එක. අන්න ඒකයි පරමාය පූජාය ප්‍රතිපත්ති පූජාය. මහන්නි මට උපස්ථාන කරනවා නම් මෙන්න මේ විදිහ කරපන්. බල මෙන්න ප්‍රතිපත්ති රැකවල්. මට වන්දනා කරනවා කියන්නේ මෙන්න මේකයි. අන්න බුදුරජාණන් වහන්සේ ප්‍රිය කරන්නේ අන්න ඒකයි. තමන් ඒ බුද්ධිලේ තමා දුකෙන් මිදලා උන්වහන්සේ දයාන කම්පාය ලෝකයාගෙන් පැතුවේ උන්වොච්චරයි. ඉතින් උන්වහන්සේ දියක් ඉදියා යමක් දෙනවා නම් අපි කරන්නේ මොකද්ද? අපි ප්‍රතිපත්ති පුරලා ස්වාමීනි ඔබ වහන්සේගේ දරුවෙක් හැටියට උතුම් ප්‍රතිපත්ති පුරනවා. මගේ ප්‍රතිපත්තිය මම ඔබ වහන්සේට පූජාව කරනවා. මගේ පූජාවෙන් ඔබ වහන්සේට හෝ එවන් උත්තරයන් වහන්සේලා අවිලක සාධාරණයක් වෙනවා නම් ඒ ප්‍රතිපත්ති පූජාවෙන් මට අභිද පිළිසාරණක් ලැබේවා. ඔබ වහන්සේලා උදෙසා මම ණය ගවන්නේ මම මේ ප්‍රතිපත්ති පිළිගැනීමයි කියලා ප්‍රතිපත්ති පූජාව කරමින් ණය ගවන්න ඕනේ. නැත්නම් උන්වහන්සේලා නෑ දැන් ණය ගන්න. නැත්නම් උන්වහන්සේලා ලෝකෙට කිව්ව කවදා හරි උගල හැදෙනවා නම් මගේ බලාපොරොත්තුව මගේ සතුට ඒකයි. මේ තමයි උත්තරයන් වහන්සේලාගේ අදහස. දුක් කිව්වනම් කෙනෙක් කවදා හරි ඔබ හැදෙනවා නම් යහපත් වෙනවා නම් මගේ එක ප්‍රතම ඒකයි. මගේ බලාපොරොත්තුව ඒකයි. මගේ සතුට ඒකයි. ඔබට විනාශයක් වෙනවා දකින්න මම කොහොමවත් කැමති නෑ. අන්න ඒක තමයි උතුමගේ අදහස. එහෙනම් ඊ අදහස අනුව අපිට කරන් තියෙන මොකද? උන්වහන්සේලා අපේ ගරු සැලකිලි ගන්නවත් අපේ අපපස්සාන ගන්නවත් අද නෑ පිරුණාම් පාලා. හැබැයි උන්වහන්සේලා ලෝකෙට පැතුරු සාන්තිය රසා මොකද්ද? අනේ ඔබ මට මේ අද දොස් කිව්වා. කවදා හරි ඔය යහපත් කෙනෙක් වෙලා ඉතින් හැදෙනවා නම් ඒකයි මගේ සතුට. ඔබට ඒ වාසනාව ලැබේවා. ඔන්න උන්වහන්සේලාගේ ප්‍රතම තිබුණ ඔච්චරයි. එහෙනම් අපිට දැන් උන්වහන්සේලාට ණය ගවන්න දෙන්නේ අපිම ප්‍රතිපත්ති පුරාගෙන ඒ චිත්ත ප්‍රහාදයෙන් උන්වහන්සේලාට මගින් අවඩක් වුණා නම් ඒ ණයගේ වේවා කියලා ණය ගෙවන එක. ඉතින් ඒක නෙමෙයි අනුගමනය කරන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම කරනකොට මේ සසවිදි කෙරෙච්ච ඒවත් උත්තරයන්ට නිගරු කරපු එක තමයි විපාකේ ඉන්නේ. ඒකට ওই විදිහට වන්දිගය වෙනවා. ජීවත් වෙලා ඉන්න කෙනෙකුට යම දීර වන්දිගය වුණා. උත්තරයන් වහන්සේලාට විච වරදට තමා ප්‍රතිපත්ති පුරලා වන්දිගය වුණා. ඔය ක්‍රම දෙක තේරුම් ගන්න ඕනේ. එහෙම කරලා හිටන් උන්වහන්සේලාට අනුමෝදන් කරනවා කිව්වේ අන්නේ ඒකයි. මම මේ කරගත්ත එක ඔබ වහන්සේ නිදුක් වේවා කියවට හරියන්නේ නැහැ. අපි කරන්නේ මොකද? ස්වාමීනි මම නිදුක් වෙන්න කටයුතු කරගන්නවා. ඒ ඔබ වහන්සේ වට දුන ප්‍රතිපත්තිය. මගේ ප්‍රතිපත්තිය පුරලා මම නිදුක් වෙනවා ඔබ වහන්සේ මගෙන් බලාපොරොත්තු වෙන අන්නේ උත්තම අවස්ථාව මම මේ ඉෂ්ට කරගන්න. ඒ දා මට අනුකම්පා කරන්න. ඒ වගේම මම මේ කරගන්න දේ මට කමාවෙන්න. මම ඔබ වහන්සේ බලාපොරොත්තු ඉෂ්ට කරනවා. මගේ බලාපොරොත්තු වල ඔබ වහන්සේ යමක් කරගන්න දෙමි. මගේ මේ හබත ඔබ වහන්සේ සතුටුලා ඔබ වහන්සේගේ සතුට වේගන. ඒකම මම ඉෂ්ට කරලා ඉතින් ඔබ වහන්සේ වන්දි කියවනවා. අන්න එහෙම කාරණා වුණාම ඒ වන්දිය කියනවා ආර්යයන්ට වෙන වන්දි කියවන්න ක්‍රමයක් නැහැ. ආර්යයන්ගේ විශේෂයෙන් කිනවම් බාපු බුදු පියාණන් වහන්සේලා පසේ බුදු මහරහතන් වහන්සේලා අපිට කතාදාන්නයක් වශයෙන් හරි වෙලා තියෙනවා නම් හිතෙන් ගාවි මතින් වුණා නම් ඒකේ වන්දි කියවන්නේ ඔය ක්‍රමයෙන්. ජීවත් වෙලා ඉන්නේ කෙනෙක්ට නම් ඒ මාධ්‍යයන් අනුව එයාට වන්දි කියව ගන්න පුළුවන්. මහා උත්තරයන් වහන්සේලාට වන්දි කියවන්නේ ඔය ක්‍රමයෙන්. මේ බුදුහාමුදුරුවෝ නිදුක් වෙලා නිරෝගී වෙලා සුවපත් වෙලා කිව්වල් හරියයි. උන්වහන්සේ නිදුක් වෙලා තියලා නිරෝගී වෙලා තියලා සුවපත් වෙලා තියලා යන්නේ මොකද උන්වහන්සේට කියන්නේ. ලකෝ මරණයෙම ඔබ කරගන්න. මගේ සතුට ඔබ කරගන්න. දැන් මගේ වැඩේ ඉවරයි. උඹේ අයිත් මේ දුකේ වැටලා ඉන්න එක මට දුක. ඒ නිසා මට සංවේගයක් තියෙන මේක. ඒ නිසා මගේ සංවේගය ඇති කරන උඹලා මිදියල්. ඒක තමයි උත්තරයන්ගේ උත්තරම අදහස. එහෙනම් ස්වාමීනි මම මගේ මිදීමට ආදේශ කරමින් නොබෙදෙන අයගේ මිදීමටත් මම පාදා දෙමින් ඔබ වහන්සේලාට ප්‍රතිපත්තිමේ පූජාවෙ වදිනවා පුදනවා. ඔබ වහන්සේලාගේ වරාහුරු ඉස්සරහම වදිනවා. ඒක තමයි මට කරන්න තියෙන කියලා අන්න එහෙම අදහස ගත්තාම උන්වහන්සේලාට වෙච්ච අවිද්‍ය අසාධාරණෙන් වන්දි කියන ප්‍රමේය ඕකයි. ඒක මේ කරලා වන්දි කියව ගන්න. ඉතින් ඔහොම කරගෙන යනකොට මේ නිදහස ආම්බේ මම තේරුම් බලන්න කරන්න ඕනේ. දැන් මේ වෙන දෙන්නේ මේකේ තවත් බලාපොරොත්තු නෙමෙයි මියගිය අයගේ වැරද්ද මේක කියලා. මියගිය කාර්යයක් නෙවෙයි තමන්ගේ වැඩේ මුල් වෙනවා හැම දෙයකටම. තමාලාගේ තිබුණොත් යම්කිසි පසුතලයක් හේතුවක් තිබුණොත් එතනනම් අර කියන සමලන්තරයක් හැදිලා තිබුණොත් තමයි බාහිර හැම දෙකම අනන්තරයේ කියලා අවස්ථාවක් ලැබෙන්නේ. ඒ කියන්නේ සමාලාගේ පසුතලයක් හැදුණොත් තමයි අනුකූල බුද්ධිලේඛුල සම්බන්ධ වෙන්නත් ලැබෙන්නේ. අනිකේකට සමා මෙහෙවන්න බෑ සමාලාක අනුකූල පසුතලයේ නැත්නම්. මත්පැන් බොර මිනිහෙකුට මත්පැන්ට කිසි වෙච්ච බුද්ධිලේඛුල වේපද්දේකට තව කෙනෙක් වේපද්දේ කරන්න හැදුවට වේපද්දේ කරන්න බෑ සමාගේ අනුකූලත්වේ නැත්නම්. තව කෙනෙක්ගේ අනුකූලත්වේ නැත්නම් ਉਹ වේපද්දේ කරන්න බෑ. ඔහුගේ කැමැත්ත තියනවා නම් ඔහු මේ වැඩේ කරගන්න බේවදන්න පුළුවන්. කොරකම් කරන්නේ කැමැත්තක් ඇති බලාපොරොත්තු වැඩි කෙනෙක් තව හොරෙකුට උගලා හොරි කරගන්න. කොරකම් කරන බලාපොරොත්තුවක් නැති කෙනෙක් හොරි කරන්න තව හොරෙකුට පුළුවන්. අන්නේ වගේ සමානක පසුතලයක් තිබුණොත් තමයි ඥාති ප්‍රේතයින්ද හරි භූතයින්ද හරි උන්ට අපි නටවන්න පුළුවන්. අපි ළඟ මේ පරිසරේ නැත්නම් පසුතලේ නැත්නම් කොහේ ඥාති ප්‍රේතයේ කිරියක්වත් මොකේ කිරියක්වත් මලයකේ කිරියක්වත් අපිව නටවන්න බෑ. අපේ මනස විකෘති කරවන්න බෑ. ඉතින් මෙතෙන්දි මේ අරය අපියට මෙයා පිට තියන්න එපා වරද තියන්න එපා කිව්වෙත් ඔන්නෝකයි. තමාම තේරුම් අරන් තමා ඊතල් කුලෝ කටයුතු කරන්න පුරුදු වෙලා ඒ හේතුඵල ධර්මයේ තුලින් යමක් නිර්මාණය කරගැනීම අවශ්‍ය නම් හේතුව බලලා ඒක නිපදවන්න ප්‍රයත්න කරනවා. යම් හේතුවකින් නිපදවන ඵලයේ විනාශයක් නම් එවඳු හේතුවට පහර ගහලා එවඳු හේතුව අයින් කරලා ඒ ඵලයේ නිපදෙන දින හේතු මාර්ගය අයින් කරා. හේතු පරිච්ඡ සම්භූතං හේතු වංගා නිරුද්ධති. මේක බුද්ධාර්ථින නිදහස් මාර්ගය. හේතු ප්‍රත්‍ය තමයි මේ භාගස් වෙලා ඉන්නේ. හේතු වංගණන් නිරෝධ වේ. ඕක තමයි පිළිසංග මාර්ගය. කාටවත් මේක බාර දීලා මම බේරගනින් කියවල හරියන්නේ නැහැ. මේ ධර්ම මාර්ගය සමා පිළිසංග මෙයා නම් කියවන්නේ නෝකයි. අත්ත දීපා විරස අත්ත සරණ අනඤ්‍ය සරණ ආදී වශයෙන් විග්‍රහ කරන්නේ ඒකයි. අකුසල විපාක තියෙනකොටම තමයි මේ බලපෑම එකෙක් කෙනාගේ ඉන්නේ ඒක හැදියා. අජාසත් රජුරෝ පුතා විලා බිම්බිසාර රජුරෝ පියා විලා පියාට නොඒක ආකාර අලංකීට වද කරදර දුන්නේ පියාගේම පාප කර්මයක් වල දෙන්නේ දිවිජ නිසා. පුතාගේ හිත විචිත්ත වුණා ඒකට කරන්න හිතුණා පුතා. මේක වාගේ උත්තරීතර නිගරු කරමු නිසා පුතෙක්ගෙන් පියගුණ නිගරු ලැබුණා වාගේ කටේට කරපේක විපාකයෙන් තමයි. පසේ බුදුන් වහන්සේ නමකට ගරුවෙන් පූජා කරව මල් පොඩි කරලා බැඳලා නිග්‍රහ කරලා පන්නා දැමුවොත් එක්තරා පාපයක් මුල් කරගෙන තමයි යම් කාලෙකදී ඒකේ සසර ගමනේ ආපුහම කර්මයේ විපාක වශයෙන් ඇවිදලා බිම්බිසාර රජුරවන්ට ඉන් පියා වාගේ කෙනෙක්ට පුතා වාගේ කෙනෙක්ගේ නිගරු කළ විදිහටම ඉබන් මහත් පුරුෂේ පුතෙක් කියලා ඉදිරියට ඒ විදිහට නිගරු ලබන්නේ සිද්ධ වුණා. ඉතින් අන්න එහෙම තමයි කර්ම වේගය ඉන්නේ හැටි. ඒ වගේම එක එක කෙනාගේ අලංසීතයන් ඉන්නේ කවද හරි අපි තනුට ලිංගි හිස්සා කරලා නින්දා පහස් කරලා අනු වරදට පොළඹවලා උතුමාට නිගරු කරන්න පොළඹවලා අපි කවද හරි කරපිටක් තිබෙච්ච නිසා තමයි ඒ જાතියේ කෙනෙක්ගේ මාධ්‍යයෙන් හෝ අපිට හරදරේ ඉන්නේ. ඉන් වෙන කවුරුවත් පලි නැහැ. අපි කරන්න ඕනේ අපි සුද්ධතාවයට පත් වෙන එකයි ධර්මානුකූලව දැකලා අනික් අයටත් දයන් කම්පාවෙන් කටයුතු කර දෙන්න. ඉතින් ඒ නිසා මේ වෙලදී ওই ප්‍රමේයතම යහපත කරන් දිහාපත් කරන්න උතුමාට යහපත් දීගුණ කියලා ඒ වගේ පාප ප්‍රතිපත්ති රකිමින් මගේ මේ ප්‍රතිපත්ති පූජාව උන්වහන්සේට කරන්නා වූ මහා යහපතක් වේවා උන්වහන්සේ දෙන්නා වූ මේ යහපතක් වේවා මගේ ප්‍රතිපත්ති පූර්ණ්‍ය කිරීමම උන්වහන්සේට ගෙවන්නා වූ ණයගීමයි. උන්වහන්සේට බලාට මගින් අවලක් අසාධාරණයක් වුණා නම් මම මේ ප්‍රතිපත්ති පුරා ගැනීමේ යහපතම උන්වහන්සේට ණයගීමක් වේවා. ඒ වගේ විදිහට අනිස්ථාන කරලා අනුමෝදන් කරන්න එහෙම පුරුදු වෙන්න ඕනේ. එහෙම කරලා ඒ වගේ මගින් අවලක් අසාධාරණයක් යම් අමුචාදී කොටසේ කාර්යහර සත්‍යය වල වීණා. මේක ගන්නා පුණ්‍ය වාසනාව ඒකට යහපතක් වේවා. මම ඉන්නේ දහස් වේවා. ඒ විදිහට කර කර ගියා ගන්න පුරුදු වෙන්න එකපාරක් කරන්න බෑනේ. ඔයාලගේ දැනුවත් වෙන්නත් වෙන බොහෝ තදින්.